හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ උගාක් වැඩ කියන එකේදී ඇත්තටම අපිට ඕනකමක් තියනවා කියන ප්‍රශ්නේ අහන්න ඕනේ. සෝවන් වෙන කැමතිද ඇහුවොත් නෑ හැමෝම හරි කැමතියි නේ. ඒක හරියට තව පැත්තකින් තව උදාහරණයක් ගත්තොත් ඒ ඇමරිකාවේ ජනාධිපති වෙන්න කැමතිද ඇහුවොත් හරි කැමතියි කියයි. නෑ. එන ලංකාවේ නම් කොහොමත් කැමති නෑ මම ඒකයි ඇමරිකාව ගත්තේ. එහෙම නැත්තම් හොඳ මොනවද තව කැමති ඒවා තියෙන්නේ. කෝටියක විතර ස්වීප් එකක් ඇතින. නෑ ඔහොම අපි හිතන දේවල් තියෙනවා. දැන් බොරුවට ඒකට නෑ කිව්වට අර බොරුවට සෝවන්න නෑ එහෙම තීරුවා වගේ තමයි. ඒ දෙකම එක වගේ. හිත යටින් ගැවැත්ත තියෙනවා. ඈ? ඉතින් අර දැන් ඒවට කැමැත්ත තිබුණාට තමන් හිත යටින් දන්නවා මේකනම් මට වෙන්න බෑ වෙන කරන්න බෑ. ඒකයි ඔය කැමති නෑ කියන්නේ. ඒලාත් පොඩ්ඩක් හරි පුළුවන් කියලා තිබුණා නම් මේ ඔක්කොම දාලා ඒකට තමයි දුවන්නේ නේද? يعني ඒක බැහැම කියලා දන්න හින්දා අනේ ඕක අපිට වැඩන්නේ. හා ටිකක් කොයි ඡන්දේ ඉල්ලන මට්ටමක හිටියානම් එහෙම බලන්න දෙන්න වැඩන්නේ කියන එක. ඒ බැරි හින්දා ඒ එපා කියලා. නැතුව කැමැත්ත නැතුව නෙවෙයි හිත යටින් කැමැත්ත තියෙනවා. බැරි වෙලාවක් හම්බුනොත් නේද? ඔව්. ඒ අපි කැමති දෙයට බොරුවට කැමති නෑ කියනවා බැරි. ඒ වගේම බොරුවට කැමති දෙය. ආ. දැන් නිවන් දකින්න කැමති දෙහුවත් හරි කැමති. දැන් අර ගෙදර තියෙන ටික අතහැරලා එන්න පුළුවන්ද? අද හවස අපි යන් අනුරාධපුරේ කිව්වොත් අපෝ කොහොමද මේ හදිස්සියේ යන්නේ? කොච්චර වැඩ තියෙනවද යන්න කලින් නේ? එන්න බෑ. ඈ? ආරයන්ට ගෙහුවොත් යන්න එනවා. අපියන්ට ගෙහුවොත් තමයි එන්න බෑ. ඈ? ඔව්. එතකොට ඒ කතාව බෑ. බැරි හින්දා යන්න. කැමැත්තෙන් නෙවෙයි. නේද? ඒ ඔක නුවණින් හිතන්න හොඳ තැනක්. අපි මේ කිව්වට සෝවන් වෙන්න ඕන නැත්නම් rahat වෙන්න ඕන කියලා දෙදර තියෙන ටිකක් අරගෙන තමයි සෝවන්. එහෙම තමයි ඕනකම තියෙන්නේ. නිවන් දකීට වඩා හෙට නිවන් දෙනවා කිව්වොත් කවුරු හරි පොඩ්ඩයි ඉන්න මේ ටික අරගෙන නම් නිවන් දකින්න ඉන්න කැමති. නේද? ඒක තමයි අර උඩින් මේ කැමති කිව්වට හිත යට තියෙන්නේ ලෝකෙට බැඳෙනට. ඔක අපේ හැංගිලා තියෙනවා. ඔක ඉතින් ඔයගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි මේ සසරේ ආපු පුරුද්ද එහෙම තමයි. ඒ හින්දානේ මෙච්චර කල් ආවේ සිත. නේද? ඉතින් ඔන්නෝකෙන් වෙනස් විදිහකට හිතන්න අවස්ථාවක් ලැබෙන්නේ මේ බුදුදහමක් අහන්න ලැබුණොත් විතරයි නේ. ඒකයි මේක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. අපිට සසරේ එහෙමත් අහන්න ලැබුණ නැති කාල තමයි වැඩි. බොහොම කලාතුරකින් තමයි මේ බුදුරජාණන් වහන්සේ නමගේ දහම අහන්න ලැබෙන්නේ. ඒක ක්ෂණයක් වගේ කෙටි කාලයක්. අපිට දිගයි වගේ තමයි. එක දිගයි ඒ තව තව වැඩ කොහොම කරලා ඉවර වෙලානේ මේක කරන්න ඕනේ. ඉන්න අපේ භාවනාවට ඉන්න වෙලාව හොයාගන්න බෑ නේද? දැන් සිරිස අඩු වෙන්නේ ඒකනේ. ඈ? ජීවිතේ කරදර. සසරේ කරදර එහෙම නෙවෙයි. ඒක තමයි අපිට අර ලඳ දේවල් ටික විතරයි තියෙන්නේ. ඒක තමයි අපේ අර අපට දහමේ කියන වචනයක් තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන බාධා. නේද? සෝවන් වෙන්න නම් මොන වගේ ශ්‍රද්ධාවක්ද ඉන්නේ? එකට කියන්නේ මොන ශ්‍රද්ධාවද? අචල ශ්‍රද්ධාව නේද? අපිට තියෙන්නේ අචල ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒක තමයි ඔය තව පැත්තකින් පෙන්නන්නේ. සෝවන් වෙන්න කැමති කියලා ශ්‍රද්ධාව පෙන්වන්න හදනවා. ඒ වුණාට හිත යට තියෙන්නේ අනිත්. තිබුණත් නම් හොඳයි. ඒ වුණාට අපිට නම් ඕක කරන්න කියලා පැත්තෙන් තමයි හිත ඇතුලේ තියෙන්නේ. ඕනකම නැතුව නෙමෙයි කරන්න බැහැයි කියන එක හිත යටින් වැඩ කරනවා. මේ අනිත් වැඩත් එක්ක කොහොමද? ඉතින් එහෙම වෙන්නේ එක එක හේතුවක් තමයි. අපි සසරේ ඇවිල්ලා තියෙන්නේ මේ ලෝකෙට දැඳෙන පැත්තෙන්. නේද? අනන්ත සංසාරෙක ආපු පුරුද්දක්. ඒකට ඒකේ අනිත් පැත්තක් තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මේකට අර බුදුරජාණන් වහන්සේම පෙන්වන්නේ මේ බුදුගම්බලා කියනවා වගේ කියලා. පටිසෝත ගාන. සාමාන්‍ය ගලා යන පැත්තට වඩා විරුද්ධ පැත්ත. සෝතේ කියන්නේ ප්‍රවාහය. ඒකට ඒකට විරුද්ධ පැත්තකින් හිතන්නයි වෙන්නේ. එකයි එක මේ දහමක් අහන්න ලැබුණත් විතරයි ඒ අවස්ථාව තියෙන්නේ. ඉතින් අපි මේ දහම අහන්න ලැබෙන අවස්ථාව හරි අඩුයි. ඒ ලැබුණ අවස්ථාවේ ප්‍රයෝජනය ගත්තේ නැත්නම් ආයෙ ලැබෙන්නේ නැහැ. නේද? ඉතින් දැන් මේ අර අපේ ස්වාමීන් වහන්සේ පෙන්නවා මේ දුක ගැන අපි දකින විදි කීපයක්. නේද? අපිට කරගන්න බැරි වෙනකොට දුකයි. නැත්තම් බඩගිනි වෙනකොට දුකයි. බඩ පිරුණාම සැපයි. අරක මතක නැහැ. නේද? කරදරයක් එනකොට දුකයි. ලෙඩක් වුණාම දුකයි. සනීප වුණාට පස්සේ ඒක මතකත් නැහැ. අපිට ওই ලෙඩ හැදුනට කියලාවත් මතක නැහැ. නේද? මේ වෙනකොට කොච්චරනම් ලෙඩ හැදිලා ඇද්ද නේ? දැන් ඒක එකක්වත් මතකවත් නැහැ. ලෙඩේ හැදුනම විතරයි ඒක තියෙන්නේ. පණි දුන්නාට පස්සේ ආයි මට ඕවා හැදෙන්නේ නැහැ. හිතන්නත් ඕනේ. ඇත්ත අපි වහගන්නවා නේද? ඇත්ත තත්ත්වේ තව ලෙඩ හැදෙන්න බැරි. හැදෙනවා. හැදෙන්නේ නැත්නම් තමයි පුදුම වෙන්නේ. නේද? පුළුවන් නම් හොඳයි. කයිනල් ලෙඩ වෙනවනේ කොහොමත් නේද? ඒකත් පුළුවන් තරම් හොඳට තියාගන්න බලනවා. ලෙඩක් හැදුනත් මනස ලෙඩ කරගන්න තියෙන්න පුළුවන් නේද? ඒකත් හොඳයි. එතකොට අන්න ඒවට තියෙන ධර්මයක් තමයි බුදු කෙනෙක් සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරලා අපිට දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ දුක කියන එකයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. එතන පොඩි වෙනසක්. දැන් දුක කියන එක දුක දන්නවද ඇහුවොත් අපෝ දන්නවා. ඒ හින්දා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් මේ වාඩි වෙලා ඉඳලත් හරි දුකයි. කොයි වෙලාවෙ ඒකක් දෙයිද තේකක් දෙයිද? මම බලබලා ඉන්නවා. ඉතින් ඒ අපි අත්දකින දුක් ටිකක් තියෙනවා. නේද? අපි කතා කළා දැන් ලෙඩ වුණාම දුකයි වයසට යනකොට දුකයි නේද? දැන් ඒ දුක තියෙන්නේ බෞද්ධයන්ට විතරද? සියලු සත්ත්වයන්ට. දැන් අපි මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවොත් ලෙඩ වෙන එක දුකද නැද්ද කියලා මොකක් කියලා? දුකයි. වයසට යන එක දුකයි. මැරෙන එක දුකයි. නේ? එතකොට අපි අකමැති දෙයක් වෙනකොට දුකයි. නේ? දරුවෙක් කටේ කරු වෙනකොට දුකයි. ඒ වගේම ඒක අනිත් පැත්තකුත් තියෙනවා. කැමැති දේවල් ලැබෙනකොට එතකොට දුක නෑ. එතකොට සැපයි නේද? ඒ දේවල් නැති වුණොත් තමයි දුක. එතකොට ඔන්න ඔය දුක් ජාති දෙක මොනවා දුක්ජාති දෙක අකමැති දෙයක් සිද්ධ වෙනකොට නැත්තම් ලැබෙනකොට දුකයි. ඊළඟට කැමති දේවල් මේ විදිහට තියාගන්න බැරි වෙනකොට නැති වෙනකොට ඒ දුක. එතකොට අපිට දුක්ජාති දෙකක් තියෙනවා නේද? ඕක පළවෙනි එක තමයි. දැන් දුකක් ලැබෙනකොට දුකයි නේද? සැපක් නැති වෙනකොට දුකයි. හරි. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න පුළුවන් මට්ටමේ දුකක්. ඒ කියන්නේ ඒකයි මම අහුවේ ආගමේ කෙනෙකුට වුණත් ඕක තේරුම් ගන්න පුළුවන් දහමක් අහලා නැතිව. ඕක තව ටිකක් බර වචනකින් කිව්වොත් තමයි අර දුක්ඛ දුක්ඛ. දුකක් ලැබෙනකොට දුකයි. දුකක් තියෙනකොට දුකයි. නේද? ඊළඟට සැපක් නැති වෙනකොට නැත්තම් වෙනස් වෙනකොට දුකයි. එතකොට ඒකට කියන්නවෙන්නේ වෙනස් වෙන විපරිණාම. විපරිණාම. එතකොට අපිට දුක් ජාති දෙකක් සාමාන්‍ය අඳුර ගන්න පුළුවන් නේද? මොනවාද? දුක්ඛ දුක්ඛයි විපරිණාම. හැබැයි ওই ටික අපි විතරද දන්නේ? ওই වචනේ දන්නේ නැති වෙන්න පුළුවන්. දුකක් කෙනකොට දුකයි. දැන් ඔන්න බල්ලෙකුට ගල්පාරක් වදිනවා. ඒක හරි සැපයි කියයිද දුකයි? ඌටත් දුක දැනෙනවා නේද? කෑම ටිකක් හම්බ වෙනවා. එතකොට සැපයි. ඒක තව බල්ලෙක් ඇවිල්ලා කෑවොත් එහෙම අර කැමති දෙය නැති වුණා. එතකොට දුකයි කියලා ඒක තේරෙනවා නේද? එතකොට තිරසංසත්තයටත් යම් කිසි මට්ටමකට ඒක තේරුම් ගන්න පුළුවන්. දමං ඒක ටිකක් ගෙනාවේ. එතකොට ඒකද මේ ලෝකෝත්තර දර්ශනය නැත්තම් පෙරණෝ ඇසුිරු ධර්මතාවය. බුදු කෙනෙක් දේශනා කරන්නේ නේද? තුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා. මේ දුක කියලා දෙයක් අවබෝධ වුණා. ඒක පෙරණෝ ඇසුිරු ධර්මතාවය කියලා. එතකොට මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක අපි හොයා ගන්නවා. දහමක් අහලා. නේද? එහෙනම් මේ කියපු දෙයට වඩා තව ටිකක් ගැඹුරු දෙයක් වෙන්න ඕන නේද මේ කියන්නේ? දුක්ඛාරය සත්‍ය. දැන් ඔය දුකයි කියපු ටිකේ බැරි වෙලාවත් අනිත් පැත්ත වුණා. දැන් සැපනම් ඒක හොඳට පේනවා. සැපක් එනකොට අපිට සැපයි නේද? ඒක නැති වුණොත් වෙනස් වුණොත් තමයි දුක වෙන්නේ. ඒක සැප එනකොට දුක නෙමෙයි සැපයි කියලා කියන්නේ. හොඳයි කියලා. නේද? ඒකේ අනිත් පැත්ත දැන් දුකක් වෙනකොට නම් දුකයිනේ. ඒක වෙනස් වෙනකොට එතකොට ආයේ සපයි කියන්න වෙනවා නේද? එතකොට දුකක් නැහැ. ඒක තමයි දුක අයින් වෙනකොට. දැන් ඒක තමයි අර තව පැත්තකින් ඒ බඩගිනි වෙලා ඉන්නකොට දුකයිනේ. කෑම ටික බඩ පිරෙනකොට දැන් ඒ දුක නෑ, සපක් බවට පත් කරගන්න නේද? ඕකේ. එතකොට මෙන්න මේ ලෝකයාට පේන මට්ටම. හරි. බෑ මේ දහමේ ගැඹුරු තැනක් තියෙනවා. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා. ලෝකයාට ඇත්ත ආර්ය විනයේදී මේක වෙනස් පැත්තක් තියෙනවා. ආර්යයන් වහන්සේට ඒක බොරුවක්. හරි. ඒක අනිත් පැත්තත් එහෙමයි. ලෝකයාට ඇත්ත ආර්ය සත් විනයේදී බොරුවක් වෙනවා. ලෝකයාට බොරුව ආර්ය විනයේදී ඇත්තක් වෙනවා. සාමාන්‍ය ලෝකයට පේන පැත්තක් නෙවෙයි මේක. ඊට ටිකක් වෙනස් පැත්තක්. ඒකයි මේක පෙර නොඇසුිරු දහමක් කියලා බුදු කෙනෙක්ම දේශනා කළා. ඒක දුක්ඛ ආර්ය සත්‍ය. දැන් අපි දුක අපි කියන දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන දෙකේ වෙනසක් තියෙනවා. ඒක ටිකක් හොයන්න වෙනවා. දහමෙන්ම තමයි හොයන්නේ. එතකොට දැන් ඒ දහමේ අහලා තියෙන්නේ තවම නද දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි සංඛාර දුක්ඛ කියලා එකකුත් අහලා තියෙනවා නේද? සංඛාර දුක්ඛ. මොකක්ද ඒ සංඛාර දුක්ඛ කියන්නේ? දැන් ලෝක හොයන්න. ඒක අමුතු වචනයක් නේද? සංඛාර කියන්නේ මොන වගේ දෙයක්ද? සකස් වෙනවා. ඉබේ සකස් වෙනවද? හේතු නේද? හේතු ප්‍රත්‍යයන් නිසා සකස් වෙන දේවල් තමයි සංඛාර. නේද? ඒකට සංඛාර දුක්ඛ කියන්නේ එහෙනම්. ඒකත් හින්දා හම්බ වෙච්ච ඵලයේ දුකයි. ඒක ඉතින් කටපාඩම් තියනවා දැන්. සකස්සුනේ හේතුන් නිසා හටගත්තා. ඒ හටගත්තු හින්දා දුකයි. දැන් මේ ෆෑන් එක කැරකෙන්නේ හේතුවක් හින්දාද නැද්ද? හේතුවක් නිසා නේද? ස්විච් එක දාලා කරන්ට් එක එනවා. කැරකෙන. නේද? හේතුවක් නිසානේ සකස්සුනේ. හරි දුකයි නේද? හේතුවකින් හටගත්තා. හේතු නැති වෙනකොට නෝ. ඒ අනිත්‍ය කියන්නේ ෆෑන් එක එහෙනම් ඕෆ් කරමු අනිත්‍ය කරන්නේ. ඒක තමයි අර කටපාඩමේ තියෙන දුකයි අර්ථෙන් දකින දුකයි. සංඛාර දුක්ඛ කියලා අහලා තියෙනවානේ. ඒ හින්දා ඉතින් සංඛාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තනේ. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඵලය දුකයි. ඔය කටපාඩමින් කියන දුවාක් දකින්න තමන් දකින්න එකක් නෙවෙයි. ඉතින් මේ ධහමේ තියෙනවා ඥානතෝ පස්සතු. ඥානතෝ කියන්නේ අහනවා, දැනගන්නවා. දැනුමක්. පස්සතෝ කියන්නේ තමන්ගේ දැක්මක්. දැන් පේනවාද? අහලා තියෙන දැනුම තියෙනවා, දැක්ම නැහැ. අහලා තියෙන හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා සංඛාරි දුකයි. ඒකක් අරම කියන්නේ පොතේ තියෙන දුකයි. සමන් අද්දකින දුකක් නෙවෙයි. ඒකයි අපි දහමෙන් දුරයි කියන්නේ. නේද? ඒතර මතක තියාගන්න. සම්මා දිට්ඨිය එන්න නම් ඥාන හතරක් ඕන. මොනවාද? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ. ඔව්. ඒ මග්ගේ නේද? ඔය හතර තිබුණත් අයන් උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨි. නේද? සම්මාදිට්ඨියෙන් අනිවාර්යයි දුක ගැන හොඳ නුවණක් තියෙනවා. දුක ගැන දන්නේ නැත්නම් දුක නැති කරන්න කොහෙත්ම බැහැ. ඒ නැති කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ නේ. නේද? කාටවත් ඕන හින්දා භාවනා කරනවා. එහෙම කරන්න කියලා තියෙන හින්දා කරනවා. ඒක තමයි ඊට වඩා හරි පැහැදිලි නුවණක් ඇති කරගන්නවා. ඒකත් මේ දහමක් අහලා නුවණින් විමසන්න කියන්නේ ඒක. ඒකට මේ සංඛාර දුක්ඛය කියන එක එහෙම නිකන් වැටහෙන එකක් නෙවෙයි. ඒක තමයි ඒක බුදු කෙනෙකුට විතරක් පෙන්වලා දෙන්න පුළුවන්. ඒක අපි මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවොත් සංඛාර දුකේ මොකක්ද කියලා ඒක වචනෙන් කියලා බෑ. සංඛාර කියන්නේ මොකක්ද හොත් කියනවා නේද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. මොනවා හරි හින්දා හටගන්න. එතකොට එයා අර මං කියපු කතාව කියයි මේ ෆෑන් එක. කරන්ට් එක නිවෙන්න කරකේ. හොඳ උලගක් කියලා. දැන් කොහොමද ඔබ දුකයි? දැනගෙන කියන්න ගියොත් ඔන්නෝවා වෙනවා. දැකලා කියන්න ගියොත් ඒ ප්‍රශ්න එන්න බෑ. ඒ ප්‍රශ්න ආවට උත්තරයක් තියෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න වෙන්නේ ඒ සමහර සංඛාර විතරයි දුක, සමහර සංඛාර සැපයි. දැන් බුදුදහම එහෙම එකක්ද? සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා දුක්ඛා. මම කියනවා සීල සංස්කාර අනිත්‍යයි, සීල සංස්කාර දුකයි කියලා. ඒ දුකයි කියන්නේ. දැන් ඔය කටපාඩමින් කියන දෙයෙන් මේ ධර්ම දකින්න බෑ. ඊට වඩා අපි දැක්මක් ඇති කරගන්න වෙනවා. එතකොට ඒකට ටිකක් නුවණක් ඕන. දැන් බුදුදහම ප්‍රඥාවන්තයන්ට කියලා කියනවා නේද? අපි ඒ භාවනා කරගෙන යන එක වෙනම කතාවක්. තව පැත්තකින් නුවණින් හොයන්න ඕන. නැත්නම් මේ ෂණ සම්පත්තිය පැත්තක තියෙද්දි අර බුදුබහමක් නැති කාලෙත් කට්ටිය භාවනා කළානේ. අන්න ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. මේ ආනාපාන සතිය ඒ කාලෙත් වැඩුවා. අර පිටිය තවුසෝ එහෙම හොඳට වැඩුවා ආනාපාන සතිය. අපිත් වැඩනවා. ඉතින් අපිට වඩා ඒගොල්ලෝ අයවයි ප්‍රතිඵලත් ලැබුවා. ධ්‍යාන වැඩුවා, ඒත්දිබල ලැබුවා. නේද? අපි බුද්ධාගමයි කියලා කරන්නේ ওই ටිකමයි. සම්මා දිට්ඨිය නැතුව කරන භාවනාව ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය එන්න නම් ඔය සතර ඥානෙ එන්න ඕන. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. දැන් දුක්ඛේ ඥානං කියන එකේ ඔය පටන් ගත්ත ටික. දැන් අර ලෝකෙට ආයිච්ච දුක නම් අපි දන්නවා. ලෝකෙන් එතෙර වෙන්න අවශ්‍ය දුක නම් තාම දන්නේ නැහැ. දුක්ඛාරය සත්‍ය. ඒක දැනගන්න නම් සංඛාර දුක්ඛ කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න.
ඒකට හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගත්තා කියන එක සංඛාර. අපි සකස් වුණේ වල සංකත කියලා කියනවා නේද?
ඒ සියලු සංඛාර දුකයි කියන්නේ ඇයි? ඒකත් අපි අහලා තියෙන අය අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන හින්දා දුකයි. හැබැයි අර ඉස්සෙල්ලා කියපු එකේ නම් අර වෙනස් වෙන හින්දා දුක උනේ සැපක් විතරයි. ඉතරි නාම දුක වෙනකොට මේ දැන් හරි රස්සෙයි ෆෑන් එකෙන් ගුලඟ එනකොට ඒ රස්නේ ටිකක් අඩු වෙනවා. දැන් විපරිණාමයක් නෙමෙයි. ඒකත් දුකයි කියන්න පුළුවන්. ලෝකෙට ආйти විදිහට නම් දුක නෙවෙයි නේද? එහෙනම් නැවතන තව ටිකක් නුවණින් බලන්න. එතකොට සංඛාර දුක්ඛ සංඛාර වලට අහු වෙන්නේ මොනවද? මොනවද සකස් වෙලා තියෙන්නේ? පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ. එහෙම නැත්නම් ඔය ජාති එතන පහක් තියෙනවා. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. මම කියවේ දැනුම තියෙනවා හොඳට. ඒ රූප කියන ඒවා සකස් වුණ දේවල්ද නැද්ද? සකස් වුණ දේවල්. හේතු ප්‍රත්‍යයන් සකස් වුණ. රූප සේරම සංකාර ගොඩක්. වේදනා සේරම සංකාර ගොඩක්. සංඥා සේරම සංකාර. වේදනා සංඥා ඊළඟට සංකාරත් සංකාර ගොඩක්. විඥාණයත් ඉබේ පහළ වෙනව නෙමෙයි හේතු නිසාමයි සකස් වෙන්නේ. සංකාර. ඒකේ ජාති පහම සංකාර. ඔබ තියෙනවා මේ සූත්‍රයක් තියෙනවා කජ්ජනීය සූත්‍රය කියලා. ඒ ජාති පහම සංකාර වෙනවා. එතකොට අපි හොයන්න ඕන දැන් රූපයක් කියන්නේ සංඛාරයක් කියලා දේශනා කරලා තියෙනවා. ඉබේ පහළ වෙනවන්නේ හේතුපත්යන් නිසාමයි හටගන්නේ. එතකොට අපි අනේ රූපය ගැන හොයන කෙනා බලන්න ඕන රූපය සකස්සුන දෙයක්ද නැත්නම් සංඛාරයක්ද? කොහොමද ඒක හොයන්නේ? සකස් වුණාද නැද්ද කියලා දැනගන්න නම් මේ රූපය කියන්නේ ඵලයක් නේ. මේ කුරුල්ලෙක් කෑ ගහනවා නේද? එතකොට ඒ කුරුල්ලෙක් ඉන්නවා. කුරුල්ලෙක් මොකද? බට්ටිච්චෙක්ද නේද? ඈ? පොල්කිච්ච. බට්ටිච්ච. දැන් බට්ටිච්චා කියමුක බට්ටිච්චා රූපයක්ද නැද්ද? රූපයක්. නේ කුරුල්ලෙක්ගේ රූපයක් නේද? කපුටෙක් විතර ලොකු නෑ නේ බට්ටිච්චා. මම සයිස් එකක් දන්නවා, පාටක් දන්නවා නේද? රූපයක්. දැන් ඔය බට්ටිච්චාගේ රූපේ අපි හොයන්න ඕන දැන් රූපයක්. ඒක සංඛාරයක්ද නැද්ද? සකස්සුන දෙයක්. දැන් හදා සකස්සුන දෙයක් කියන්න නම් නිකම්ම ඵලය ගැන විතරක් කියලා සකස්සුනා කිව්වට බෑ. සකස්සුනේ මොනවයින්ද කියලා හොයන්න වෙනවා නේද? අපි ශරීර මෙතන මනුෂ්‍ය ශරීර තියෙනවා. ශරීර රූපේ. රූපේ හැදිලා තියෙන්නේ මොනවයින්ද? සතර මහා ධාතු. එහෙනම් ඊට කලින් කියන්න පුළුවන් ඒ ටෙස්ලෝමිය දද්දේ තිස්කුණු කරනවා කියලා. නේද? එයා තව ටිකක් කඩලා බැලුවොත් සතර මහා ධාතු තව ටිකක් ගැඹුරට ගියොත් රූප කලාප කුඩාම දේවල් මේවත් වේගින් වෙනස් වෙනවා චිත්තක්ෂණ 17යි ඇති වෙනවා නැති වෙනවා නොව එකතු වෙලා තමයි ඔත ඇදිලා තියෙන්නේ. ඒක බට්ටික්ගේ රූපෙත් ඔහොම තමයි නේද? දැන් සමුදයක් හොයාගන්න පුළුවන්. හේතු මෙන්න මේ හේතු වලින් තමයි ඔක හටගන්නේ. එහෙනම් ඒක සංඛාරය නේද? ඔව්. එතකොට අන්න සංඛාරයක්ද කියලා දැනගන්න විදිහ තමයි හටගත්තේ කොහොමද කියලා හොයන්න. ඔක බුදුහාමුදුරුවෝ දීපු එක වැඩපිළිවෙල. කොහෙද දීලා තියෙන්නේ? රූපය ගැන බලන්න තියෙන්නේ කායानुපස්සනාව නේද? කායानुපස්සනාව වඩන්න කියන්නේ කොහොමද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් වේති. සමුදය හොයන්න. සමුදය ධර්මයේ දකින්න. ඒතර සමුදය දැක්කොත් නුවණක් එනවා. මේ සමුදය නිසායි ඔබ සකස් වෙන්නේ. මේ හේතු නිසායි සකස් වෙන්නේ. නේද? ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ රූපයක් තියෙනවා නම් සමුදය හොයන්න. සමුදේ හොයාගත්තොත් ඔන්න නුවණක් එනවා. එහෙනම් ඒක නිකම්ම තියෙන ඵලයක් නෙමෙයි. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. සංඛාරය. සකස් වුණ දෙයක්. නේද? හේතු නැත්තම් ඕක සකස් වෙන්න බැහැ. නේද? සංඛාරය කියනකොට මතක තියාගන්න හේතු ප්‍රත්‍යයන් නිසායි සකස් වෙන්නේ. එතකොට බුදුහාමුදුරුව තව දේවල් ටිකක් පෙන්නලා තියෙනවා. දැන් ඒ ලෝකයයි ලෝක සමුදයයි බාහිරෙන්ද හොයන්න කියලා තියෙනවා තමන් තුලින්. තමන් තුලින්. එහෙම එකකුත් අහලා තියෙනවා නේද? දැන් අපි අර කුරුල්ලයි සමුදයයි හෙව්වේ තමන් තුලින්ද එළියෙන්? එළියෙන්. එහෙම නේද? දැන් ශරීරයක් තියෙනවා. ශරීරේ තියෙන්නෙත් එළියේ. ඒක හැදිලා තියෙන ඒවා ටික. කෙස්ලම් නියදත් හරි සතර මහා ධාතු හරි ඒවා තියෙන්නේ කොහෙද? ඒත් බාහිරේ නේද? දැන් ලෝකයයි ලෝක සමුදයයි අපි හෙව්වේ තමන් තුළින්ද බාහිරේ? දැන් ඔය හොයලා තියෙන්නේ බාහිරේ. නැත්නම් ආයේ දහමට විරුද්ධයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස සූත්‍රයේදී ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි දැනගන්න ඕනේ. නැතුව මේ නිවනක් ලබන්න බෑ. දුක කෙලවර කරන්න බෑ. හැබැයි බාහිරෙන් හොයන තාක්කල් ලෝක අහුවෙන්නේ නැහැ. හොයාගන්නත් බැහැ. හතරම තමන් තුලින් බඹයක් පමණ මේ ශරීරය තුලින් නැත්නම් ආයතන තුලින් දකින්න. නේද? එහෙම දේශනාවකුත් තියෙනවා. අන්න දැන් අර සෙවීමේ එක්තරා මට්ටමකට හොඳක් තිබුණාට තාම හරියටම ආර්ය මාර්ගයට ඇවිල්ලා නැහැ. ආම එළියෙන් හොයන රූපයයි සමුදයයි හේව හැබැයි දෙකම එළියේ. රූපේ තියෙන්නේ එළියේ, හැදුනේ වටික තියෙන්නේ එළියේ බාහිර නේද? තමන් හිතන්නේ ඊළඟ පස්ස හදලාද? දන්නේ නැහැ. මේකල දන්නේ නැහැ. ඒක වගේ නෝ. හරි. මේ දැන් එතන හොයන්න ඕන නේද? දැන් සමුදය හොයන එකේ වටිනකමක් තියෙනවා. හටගත්තේ ඇයි කියලා හොයන එකේ වටිනකමක් තියෙනවා. මොකද්ද? ඒක සංඛාරයක් කියලා දැනගත්තා. සකස් වුණ දෙයක්. නේද? සකස් වුණ දෙයක් කියලා හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දැක්කටම මේක දුකයි කියලා දැක්කේ නැහැ තාම. හේතු ප්‍රත්‍යයෙන් නම් හටගත්ත ඇයි ඒක දුකයි? වෙනස් වෙනකොට දුකයි. ඒ වෙනස් වෙනකොට දුකයි කියවම මං කිව්වා දැන් ಜಾති දෙකක් තියෙනවා. අපිට දුක දෙන සංඛාරක් තියෙනවා, අපි කැමති සංඛාරක් තියෙනවා. නේද? කැමති ඒවා වෙනස් වුණොත් තමයි දුක නේද? කැමති විදියට තියාගන්න බැරි වෙනකොට දුක. හැබැයි දුකක් දෙන සංකාරයක් වෙනස් වුණොත් එහෙම. ඒ දැන් ඒක අනිත්. ඈ සැක. එතකොට එතනින් හොයලා හරියන්නේ නැහැ. මොකද ඒක ওই ලෝකෙටයි පිටක්. එතන වැරද්ද තමයි අපි ඔය සැපයි දුකයි කියන ටික ලෝකෙටයි තියෙන්නේ. ලෝකෙට අයිති කියන්නේ ඒක කෙනෙක්ට සැපක් තව කෙනෙකුට සැප නොවෙන්න පුළුවන් නේද? ඒක පුද්ගලයා මත හඳා පවතිනවා. ඒ ලෝකෙට අයිති ඒ විස්තර තිබෙනවා. හරි. ලෝකෝත්තර දර්ශනයේදී යමක් කිව්වනම් ඒක එක එක වෙලාවට වෙනස් වෙන එකක් නෙවෙයි. මේක දුකයි කිව්වනම් දුකම හටගත්තේ දුක, පවතින්නේ දුක, නැති වෙන්නේ දුක කියන අන්නේ වගේ ධර්මතාවයකට යටත්. වේලාවකට දුකයි, වේලාවකට සැපයි කතාවක් නම් ඒක ආර්ය දර්ශනේ නෙමෙයි, ඒක ලෝකෙටයි කියන කතාවක්. හරි. ඉතින් අපි ඉන්නේ ලෝකෙටයි කියන මට්ටම. ඒකෙන් නම් ලෝකෝත්තර දර්ශනයේට ප්‍රඥාව වඩා ගන්න. එහෙම නේද? ඒකට තමයි අපි ධහම උදව් කරගන්නේ. බුදු කෙනෙක්ගේ දේශනා උදව් කරගන්න. අපි දන්න දෙයම නම් කියලා තියෙන්නේ අපිට අමුතෙන් හොයන්න දෙයක් නැහැ නේ. අපි නොදන්න දෙයක් බුදු කෙනෙක් දේශනා කරනවා. දේශනා කරන්නේම මේක පෙර නොයසු විරු දහමක් කියලා නේද? අපි මේ පෙර නොයසු විරු දහම මොකද්ද කියලා හොයනවා. ඒතර මේ දුක ගැන හොයනකොට දැන් අපි දන්න දුකකුත් තියෙනවා. ඒ දුක අමුතෙන් බුදු කෙනෙක් කියා දෙන්න ඕනේ නැහැ නේ. ඒවත් දුකයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක ඊට වඩා ගැන්. එතකොට මේ සංඛාර දුක්ඛ කියන්නේ මොකක්ද කියලා හොයාගත්තොත් ඔබ ටිකක් තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට මේ ලෝකේ තියෙන ඔක්කොම රූප ටික සංඛාර නේද? ඇයි සංඛාර කියන්නේ? සකස් හේතුන්ගෙන් සකස් වෙන. අපිට ඕන රූපයක හේතුවක් හේතුප්‍රත්‍යයෙන් හොයා ගන්න පුළුවන්. හරි. කායනුපස්සනව වඩන්න දීලා තියෙන්නේ ওই රූපේ ඇත්ත දකින්න ක්‍රමයක්. රූපේ පිරිසිඳ දකින්න නම් කායනුපස්සනව වඩන්න. රූපයක් තියෙනවා නම් අපිට රූප ಜಾති දෙකකට බෙදන්න පුළුවන්. ආජ්ජත් රූප බහිද්ද රූප. නේද? ආජ්ජත් වේවා බහිද්ද වේවා ඊළඟට වඩන්න කියන්නේ කොහොමද? සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය හොයාගන්න. සමුදය හොයාගන්න එකේ වටිනකමක් තමයි එතකොට මේක සංඛාරයක් කියලා ඔන්න දැනගන්න. හේතුප්‍රත්‍යයෙන් සකස් වුනේ කියලා දැනගන්නවා. සමුදය හොයාගත්තොත්. නේද? මේ නිසයි මේක හටගත්තේ. හැබැයි සමුදය හොයද්දී අපිට ලෝකෙට අයිති විදිහකටත් සමුදය හොයන්න පුළුවන්, ලෝකෝත්තර විදිහටත් හොයන්න පුළුවන්. ලෝකෙට අයිති විදිහ තමයි අර කෙවේ බාහිරෙන් කියන දේ හැදුනේ කොහොමද කියලා හොයන්නේ. එළියේ දෙයක් තියෙනවා. ඔක හැදුනේ කොහමද? එළියෙන්ම හේතු ටිකක් හොයාගන්න. ඒ කියන්නේ හේතුත් ලෝකෙට අයිති, ඵලයක් ලෝකෙට අයිති. එතකොට තාම ඕක Taman තුලින් නෙවෙයි හෙව්වේ. දැන් අපි තව ටිකක් එහාට යන් ඒ බට්ටිච්චෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? සද්දේ ඇහුණා නේද? සද්දේ ඇහුණ නිසා නේද බට්ටිච්චෙක් ඉන්නවා කෑ ගහනවා කියලා දැනගත්තේ. ඈ? ඔව්. එතකොට මොනවද ආයතන? සද්දේ ඇහුනේ මොන ආයතනෙ? සෝත ආයතනෙ. කණෙන් ඇහුනේ. සෝත ආයතනෙ වැඩ කළේ නැත්තම් ඇහෙන්නේ නැහැ. ඇහුනේ නැත්තම් බට්ටිච්චෙක් හැදෙයිද? නැහැ. අපි දන්නේ නැහැ. නේද? ඇහුණ හින්දායි දැනගත්තේ. එහෙනම් සෝත ආයතනේ මුල් වෙලා තියෙනවා. හරි. සෝත ආයතන. සෝත ආයතනෙට පුළුවන් මොකද්ද වැඩේ කරන්න පුළුවන්? ආයතන වලට කරන්න පුළුවන්. චක් ආයතනෙට මොකද්ද කරන්න පුළුවන්? දකින්. නේ. සෝත ආයතනෙට අහන්. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. කොහොමද තියෙනවා? කට සෝත ආයතනයට පුළුවන් අහන්න නේද? සුත. දැන් අහනවා කියන එක රූපයක්ද? බට්ටික්කෙද? ඔව්. සද්ද රූපේ කියලා කියන්නේ සද්දයක් ඇහුණා නේද? සද්දයක් කියලා දැනගත්තා. සද්ද රූපය. සද්ද රූපේ කියන්නේ බට්ටික්කගේ රූපේ නෙමෙයි. වර්ණයක්, හැඩයක් මේ වගේ නේද? ඒව නැහැනේ සද්දේ. තියෙනවද? සද්දේ තියෙනවද? පාටක් හැඩයක්? නැහැ. වටිච්චගේ? තියෙනවා නේද? ඈ? ඒ සද්ද රූපෙට වඩා වෙනස් නේද අපි දැනගත්තු රූපෙ? වටිච්ච කියනවා. දැන් එහෙනම් කණෙන්ද ඒ රූපෙ හැදුවේ? නැහැ. කවුද හැදුවේ? මනස නේද? සද්දේ ගැන හිතන්න ගිහිල්ලා. එහෙනම් මොන ආයතනේද ඒකට? මන ආයතන. ඒක සෝත ආයතනෙන් සද්දය ඇහුණා. මන ආයතනෙන් සද්ද ගැන කල්පනා කරන්න ගිහිල්ලා බට්ටිච් එක හැදුවා. නේද? දැන් ආයතන දෙකයි. සෝත ආයතනේ මන ආයතන. ඔය දෙක වැඩ කළේ නැත්නම් බට්ටිච් එක ගැන දැනගනීද? නැහැ. එහෙනම් එතනත් සමුදයක් පේනවා නේද? මේ ආයතන දෙක වැඩ කරපු නිසායි අපිට දැන් බට්ටිච් එක ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. නේද? දැනගන්න. එතකොට එතනත් සමුදයක් තියෙනවා නේද? ඒ සමුදේ තියෙන්නේ එළියද තමන් තුල? සෝත ආයතනේ මන ආයතනේ තමන් තුල නේද? එහෙනම් දැන් පොඩ්ඩක් වෙනස් අපි හොයපු සමුදේ. ඒක තව ටිකක් එහාට හෙව්වොත් දැන් සෝත ආයතනෙට පුළුවන් මොකද්ද? ශබ්දයක් අහන්න විතරයි. ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. ඉතුරු ටික කලේ කවුද? මන ආයතන. ඒ මන ආයතනෙන් කරන වැඩේ මොකද්ද? මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසෙන් හදන දේ මනසම දැනගන්නවා. අපි කල්පනා කරනවා කියන්නේ නේද? හිතනවා. හිතනවා කියන්නේ හිතන එක එළියම වෙනවද නැත්නම් හිත ඇතුළේ? හිත ඇතුළේ. කියන්නේ හිතෙන් හදන දේ හිත දැනගන්නවා නේද? දැන් ළඟ ඉන්න එක්කෙනා හිතන එක Tamanට පේනවද? නෑ. Taman හිතන එක අනිත් එක්කෙනා දන්නේ නැහැ. හොඳ වෙලාවට නේද? එහෙනම් හිතේ හැදෙන ටික එළියේ තියෙන්න පුළුවන්ද? බැහැ. දැන් මේ මොහොතේ බට්ටිච්ච හැදුවේ සෝත ආයතනෙන්ද මන ආයතනෙන්ද? මන ආයතනෙන්. මන ආයතනෙන් හැදුවා කියන්නේ හිත ඇතුලේ නේද හැදුවේ? ඔව්. අපි විශ්වාස කළේ බට්ටිච්ච හිත ඇතුලේ ඉන්නවා කියලාද එළියේ ඉන්නවා
කියලා?
ඇත්තටම හැදුනේ හිතේ නේද? දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා නොදන්න කමට නේද එළියෙන් බාර අරන්ති. කට ආයතන මුලාව මතයි අපි එළියේ රූපයක් බාරගත්තේ. නේද? ආයතන මුලාව නැත්නම් අවිද්‍යාව මෝඩකම. ඇත්ත නොදන්න කම. ආයතන වලට සිහිය නුවණ නැති කම නේද? දැන් පේනව නේද තව සමුදයක්? ගැටිච්ච කියන රූපේ තවත් සමුදයක් තියෙනවා. අර දෙතිස් කුණුක නැත්තම් සතර මහා ධාතු වලින් එහාට ගිය තවත් සමුදයක් තියෙනවා. මේ ආයතන මුලාව මතයි එළියේ රූපයක් පැනෙන. නේද? දැන් ඒකෙත් හේතු ප්‍රත්‍ය නිසායි ඒක හටගත්තේ නේද? හේතුප්‍රත්‍යයෙන් හටගත්තා නම් මොකක්ද ඒකට කියන්නේ? තනි ආචනේ මොකද්ද? සංඛාර. නේද? සංඛාර. ඒතර බට්ටිචා කියන්නේ සංඛාර. හේතුප්‍රත්‍යයෙන් හටගත්තා. දැන් ඔන්න හේතුප්‍රත්‍ය අපිට පෙනුනේ Taman තුලින් නේද? ආයතන දෙකක් වැඩ කළා. ආයතන වල ක්‍රියාකාරීත්වය නොදන්නකමට එතන සීයන නුවණ නැතිකමට එළිය රූපයක් දාරගත්තා. නේද? එතන අපිට සිහිය නුවණ පිහිටියනම් සද්දයක් ඇහෙනවා. සද්ද ගැන කල්පනා කරනවා. එතකොට බට්ටිච් එක හැදෙයි. හැබැයි අපි එළියෙන් තියයිද? නැහැ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා සිහිය නුවණ පිහිටනවා නේද? නේද? දැන් එළියේ රූපය හැදෙන්න සමුදේ යෙදෙනවද එතකොට? නැහැ නේද? අපේ සිහිය නුවණ නැති හින්දා අවිද්‍යාව මත එළිය රූපේ හැදුණා. මොකක්වත් ඔය හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහින වන පිහිටියා නම් එහෙම බාහිරෙන් පනවන්නේ නැහැ නේද? ඔව්. ඔකට මම උපමාවක් දීලා තියෙන අර වතුරට එබෙන බල්ලා. මතකයිද? බල්ලා වතුරට එබිලා මොකද්ද හිතන්නේ? තව බල්ලෙක් ඉන්නවා වතුරේ බල්ලෙක් ඉන්නවා නේද? ඌට තමයි බුරන්නේ. එතකොට බල්ලගේ මොන ආයතනද වැඩ කළේ? ඇහෙන් දැක්කා. චක්කායතනයයි මන ආයතනයයි. චක්කායතනෙන් පෙනීමක් දුන්නා. මන ආයතනෙන් පෙනීම ගැන කල්පනා කළා. නේද? වතුරේ බල්ලා සකස් කළේ මොකෙන්ද? ඇහෙන්ද මන ආයතනෙන්ද? මන ආයතන. හිතන්න ගියේ නේ පේන දේ ගැන කල්පනා කරනකොටනේ ඔහොම පේන්නේ බල්ලෙක් කියලා හිතන. නේද? ඊළඟට ඌ ඉතින් මොඩයිනේ උට කොහොමවත් ආයතන ගැන සිහින වුණ නැහැ නේ. ඌ විශ්වාස කළේ ඔය දැනගත්තු දේ තියෙන්නේ වතුරේ. නේද? මොඩ බල්ලෙක් නේද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. අපි මොකද කළේ? සද්දයක් ඇහුණා. සද්ද ගැන කල්පනා කළා. ඒ සද්ද නම් බට්ටිච්චගෙන්. ඒ බට්ටිච්චා ඉන්නේ අන්නාරේ අර වතුරේ බල්ලා හැදුවා වගේ තමයි. ਬਾහිරෙන් තිබ්බා. නේද? දැන් බල්ලත් සංස්කාරයක් කළා, අපිත් සංස්කාරයක් කළා. බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා, අපි එළියේ බට්ටිච්චෙක් හැදුවා. ඈ? මනසේ හැදු බව නොදන්න කමට නේද දෙන්නම එළියේ රූපේ හැදුවේ දැන්. දැන් නිකම්ම සංස්කාරයක් නෙවෙයි මෝඩ කමට කරපු. අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් නේද දැන් තියෙන්නේ. හ්ම්. දැන් බල්ලා වතුරේ බල්ලෙක් හදන එක දුකක්ද නැද්ද? බල්ලට නම් දුක නැහැ. වතුරේ බල්ලෙක් ඉන්නා කියලා හරි සතුටෙන් බාර ගන්න. හරි ඊට පස්සේ බුරණ එක වෙනම කතාවක්. වල්ගේ වණන්නත් පුළුවන් නේ සමහර වෙලාවට. නේද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා මං දැනගත්තා කියන එක සතුටෙන් නේද බාර අරන්. ඊට පස්සේ ඒක ගැන හිතන්න ගිහින් ඇලෙන්න ගැටෙන්න පුළුවන්. දැන් බල්ලා දන්නවද වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක දුකයි කියලා? නැහැ. දැනගන්න විදිහක් නැහැ. අපිට මොකද හිතෙන්නේ? මූණ ඇති බල්ලෙක් මෝඩකමට හදාගෙන බුරන. නැත්තම් වල් කියවන. ඔය දෙකම දුකක් නේද? රැවටුණ හින්දා නේද ඒවට අහු වුණේ? අවිද්‍යාව මත නේද? මෝඩකම මත නේද? එතකොට මෝඩකම මත දෙයක් පැනෙව්වා නම් ඒක දුකද නැද්ද? දුකයි. හැබැයි ওই දුක මේ මේ ඇඟට දැනෙන දුකක් නෙමෙයි. නුවණට පේන, නුවණට වැටෙන එකක් නේද? අපේ ප්‍රඥාවට නේද පේන්නේ බල්ලා දුකටපත් වෙලා කියලා. නැති බල්ලෙක් මෝඩකමට ආයතන මුලාවට හදාගෙන පනෝමනේ. නේද? එනං අවිද්‍යාව මත සංස්කාරයක් කළා නම් දුකයි කියලා පේනවා ප්‍රඥාවට. ඒක කයට දැනෙනවවත් හිතට දැනෙනවත් නෙවෙයි. කායික දුකවත් මානසික දුකවත් නෙවෙයි. ප්‍රඥාවට ගෝචර වෙන දුකක්. හරි. ද අපිට මේ බල්ලා හැදුන හැටි නුවණ තියෙන හින්දා තමයි අපිට පේන්නේ බල්ලා දුකටපත් වෙලා නැති බල්ලෙක් හදාගෙන. මෝඩකමට ආයතන මුලාවට බල්ලෙක් පනවන්නේ. නේද? බල්ලා එක මුලාවක් කියලා දන්නේ නැති හින්දා ඌ දන්නේ නැහැ බල්ලෙක් හිටියට මොකද්ද දුක. තරහ ගත්තොත් නම් දුකයි, ඇලුනොත් නම් දුකයි. හැබැයි බල්ලෙක් හිටියට දුකක් නැහැ කියලා කියයි නේද? මං ඇලුනොත් හරි ගැටුනොත් හරි විතරයි දුක තියෙන්නේ. හරි බල්ලා ඔය හිටපු දෙයක් මාත් ඉන්නවා. එතන යාට දුකක් නැහැ. හරි. එතකොට අපි දුකටපත් වෙලා කියලා දැනගන්න නම් අපේ මෝඩකම අහු වුණ දවසට තමයි දුක දුක්ඛාරය සත්‍ය කියන එක තේරුම් ගන්න. තර රහතන් වහන්සේ හරි බුදුරජාණන් වහන්සේ හරි දකින අපි ආයතන මුලාවෙන් අන්න රූපයක් පනෝගෙන. මේ අත එතකොට දැන් එතන අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා දැක්කොත් ඒක දුකයි කියලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රඥාවට නේද? දැන් නිකම්ම සංස්කාරයක් නෙමෙයි, බල්ලා කරපු සංස්කාරේ නම් දුකක්මයි කියලා අපිට පේනවා නේද? මෝඩකමට බල්ලෙක් හදලා වතු. එතන මෝඩකමට කරපු සංස්කාරයක් කියලා දැක්කොත් අපිට සංස්කාරය විතරක් නෙමෙයි සංකාර දුක්ඛයත් එහෙනම් ඒ ධර්මතාවයම නේද? අපිත් අවිද්‍යාවෙන් දෙයක් සකස් කළා නම් ඕක දුක වෙන්න ඕන නේද? දැනට දුක පේන්නේ නැතික වෙනම එකක්. අපි ප්‍රඥාවට දකින්න පුළුවන් නේද? ඔව්. එතකොට අපි මේ ආයතන මුලාවෙන් එළියෙන් රූපයක් පනවපු එක දුකක් නේද? මෝඩකම මතනේ, අවිද්‍යාව මතනේ. දැන් තේනවාද සද්දාහලා එළියෙන් හදපු රූප ඔක්කොම ඔය ධර්මතාවයට යටත් නේද? මුලා අවිද්‍යාවෙන් කරපු සංකාර. ඒක නිකන් සංකාර නෙමෙයි, අවිද්‍යාවෙන් කරපු සංකාර. එහෙනම් ඒක දුක්ඛ ආර්ය සත්‍යයට යටත් වෙනවා. ඒක වේලාවකට දුකයි, වේලාවකට සැපයි කතාවක් නෙමෙයි. ඒක සකස් කිරීමම දුකයි. ඒක මේ අපිට නිකන් දැනෙන දුකක් නෙමෙයි. නේද? දැන් අපේ තරහකාරයා එළිය සකස් කළොත් නම් කොහොමද දුකයි? අපි ආස කරන කෙනෙක් සකස් කළොත් ලෝකෙට අයිති විදියට නම් සැපයි. නේද? දරුවෙක්. දරුවෙක් ඉන්නවා කියනකොට සැපයි. හැබැයි ඔක අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියලා දැක්කොත් එතකොට දුක දැනෙනා නෙමෙයි ප්‍රඥාවට තියෙන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඕන එකක්. ප්‍රඥාවට ගෝචර වෙන දුක්ඛාරය සත්‍ය කියන්නේ. තේරුණා නේද? නොතේරුණා ටිකක් හිතන්න වෙනවා. ඒක නොයසුවිරු දහමක් කියන එක. ඒකට මෝඩකමට දෙයක් හැදුවා නම් ඕක දුකයි කියන තැනට නුවණ තියන්න ඕනේ. හරි? ඒකර අපිට බඩගිනි වුණාම කකුල රිදෙනකොට දැනෙන දුක වගේ නෙවෙයි. ප්‍රඥාවෙන් දැක්කොත් තමයි දුක අවබෝධ. හරි. හොඳයි. දැන් පොඩි විවේචයක් ගන්නකො එහෙනම් ඊළඟ පස ගන්න විනාඩි 10ක විතර. ඕක ටිකක් නුවණින් හිතන්න, කල්පනා කරන්න ඕනේ.